ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
මාර්තු මාසේ 9 වෙනිදා සඳුදා දවසේ සුපුරුදු විදිහටම SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලංකේ පුවත්තිම සමාරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දනය කරන මිනිත්තු කිහිපයයි. ඉතින් අපි අදත් විශේෂයෙන්ම එළඹෙන මහමැතිවරණ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල හැසිරීම සහ ඔවුන්ගේ සූදානම කොහොමද කියලා තමයි මූලික වශයෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ සුපුරුදු හිතවතාව සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබදාසනක් මනෝජ්.
අයිබෝවන් සුබදාසනක් මදුර.
හොඳයි මනෝජ්, අපි අපේ කතාව පටන් ගමු. මොකද පසුගිය සඳුදා අපේ වැඩසටහන ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුවා තිබුණේ නැහැ. නමුත් මාර්තු මාසේ 2 වෙනිදා ඒ සඳුදා දවසේ මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. දැන් ඔවුන් සියල්ලම ලහිලහියේ එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට සූදානම් වන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. මනෝජ්, අපි මුලින්ම කතාබහ කරමු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂවල මැතිවරණ සූදානම කොහොමද කියලා කෙටියෙන්.
ඔව් මදුර, ඔබ නිවැරදිව සඳහන් කළා වගේ පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඈ අනු ව්‍යවස්ථාව එක ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතල අනුව අපි දැක්කා ජනාධිපතිවරණේ ජයග්‍රහණය කිරීමෙන් පසුව සුළුතර ආණ්ඩුවක් නිර්මාණය කරගත්තා වගේම පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බලතල අනපනත් විශේෂයෙන් අයවැය ඒත් එක්කම පරිපූර්ණ කැස්තමේන්තුවට ගෙන යෝජනා මේ කිසිවක් සම්මත කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ජනාධිපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල තීරණය අවුරුදු 4 මාරක් පිරුණු තැන පාර්ලිමේන්තුව විසිරුවා හරින්නකින් මේ ලද ආසන්නම අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඊට පස්සේ දැන් රට ඇතුලේ මෙවර සඳහන කීපයක් යටතේ මහමැතිවරණයට පක්ෂ ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන කණ්ඩායම් 3ම සඳහනගත වෙන්න උත්සාහ කරනවා. බොහෝ විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ජාතික සමගි බලවේගය සමගි ජන බලවේගය උරු ලකුණකට ආවේ නැත්නම් ප්‍රධාන සඳහන කිහිපයම ප්‍රධාන කණ්ඩායම් කිහිපයම මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඉදිරිපත් නොවුණු 9 ලකුණු යටතේ මම නැත්තම් 9 සඳහන යටතේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. ඔවුන් දැන් සඳහන අවසන් අදීරේ ඉන්නවා සාකච්ඡා කිරීම ඒත් එක්කම නාම යෝජනා සකස් කිරීම තිබෙනවා. විවිධ දේශපාලන පක්ෂ නිසා අපේක්ෂකයින් නාම යෝජනා බලාපොරොත්තු වීමේ යම් යම් ගැටලු කීපයක් අහන්න දකින්න තිබෙනවා. ඒ අතර මැතිවරණ කොමිෂන් සභාව දැන් අපමුදල් තැන්පත් කිරීම සඳහා කාලය ලබා දී තිබෙනවා. අපි දකිනවා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මේ වන විට මහමැතිවරණ ඉලක්ක කරගෙන අපමුදල් තැන්පත් කරලා තිබෙනවා. ඒ කාරණා මහමැතිවරණයේ අරඹයා ප්‍රකට වෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ මදුර.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දැවැන්තම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් කතාබහ කරන්නට. එක්සත් ජාතික පක්ෂයේ තිබෙන අභ්‍යන්තර අර්බුදය පොදු ලකුණකින් තරඟ වදිනවාද, එහෙම නැත්නම් අලියා ලකුණෙන්ම තරඟ වදිනවාද, නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදිනවාද, නැත්නම් සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයත් හවුල් වෙලා තරඟ වදිනවාද, තාමත් බාලගිරි දෝෂය පැමිණෙමින් පවතින ආකාරයක් තමයි මනෝජ් අපිට පෙනියන්නේ. මේ වන විට වාර්තාවන අලුත්ම තත්ත්වය මොකක්ද මේ එක්සත් ජාතික පක්ෂ තුළතිීමන අභ්‍යන්තර අර්බුදේ?
ඔව්, අලුත්ම තත්වය තමයි මදුර. බොහෝ දුරට මේ වන විට 500 ලකුණට එකජතාවයක් පළ වෙලා තිබෙන ආකාරයක් දකින්න තිබෙනවා. රයිල් ක්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවය, සයිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය යම් එක තැනකට එන්න පසුගිය සතිය කිහිපය තුළම උත්සාහ කළා. නමුත් පෙරේදා දිනේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට සමගි බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාත්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මැතිතුමාත් වෙන වෙනම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීලා තිබුණා. ඔවුන් වෙන වෙනම මහමැතිවරණට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණය. නමුත් ඒ දැනුම් දීම සිද්ධ කරලා පැය 24ක් යන මත්තෙන් ආයමත් අලුත් එකඟතාවක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ තමයි සමගි ජන බලවේගය සඳහා 500 ලකුණ ලබා දෙන්න නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජිතයින් එකඟත්වය පළ කරයි කියන කාරණයක් එක්ක හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ නිවසේ පසුගිය 7 වෙනිදා රෑ විශේෂ සාකච්ඡාවක් පැවැත්විලා තිබුණා. මේ සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් එක්කම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් ශර්මිලා පෙරේරා මේ කණ්ඩායම එකතු වෙලා තියෙනවා. දීර්ඝ සාකච්ඡාවක් කරලා අවසානයේදී සමගි ජන බලවේගී ඡන්ද ලකුණු විදිහට හංසය ආයෝදා ගන්න දෙපාර්ශ්වයේ එකඟතාවයකට පැමිණලා තිබෙනවා. මේ වගේ එකඟතාවට මේ කණ්ඩායම් දෙක පැමිණියේ මැතිවරණයේ සඳහා එක් සංජාතික පක්ෂ අලිය ලකුණ යටතේ වෙන්ව තරඟ කරන්න ඕන කියලා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීපු පසුබිමක කොමුණත් එක් සංජාතික පක්ෂය මේ වගේ තීරණයක් ගැනීමත් එක්ක සමගි ජන බලවේගයත් දුරකථනයේ ලකුණෙන් තරඟ කරන්න තීරණය කළා කියලා මේ අලුත් සඳහනේ මහලේකම් රජිත් මන්දුම් මණ්ඩාර වැක්තුමා ප්‍රකාශ කරා. කොමුණත් කතානායක හිටපු කතානායකතුමාගේ නිවසේ පැවැත්විච්ච සාකච්ඡාවේදී ගත්තු එකඟතාවයකට අනුව එක්සත් ජාතික පක්ෂයක් සමගි ජන බලවේගයත් සමග එකතු වෙලා හංසයා ලකුණෙන් තරඟ කරන්න තීරණය කරලා තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඔව් මනෝජ් පවසුපු ආකාරයටම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් සහ සමගි ජන බලවේගයේ සඳහනේ මහලේකම් රංජිත් මන්තුප බණ්ඩාර මහතා පසුගියදා මැතිවරණ කොමිසමට දන්වා තිබුණා තමන් වෙන වෙනම තරඟ කරන්නට සූදානම් බව. ඒ පිළිබඳව පසුගිය දවසක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අඛිල විරාජ් කාර්යවසම් මහතාට මෙන්න මේ වගේ චෝදනාත්මක සොරෙන් කතා බහ කරා.
විරාජ් කාර්යවසම් මැතිතුමා ලිපියක් යවනවා මැතිවරණ කොමසාරිස්තුමාට අලියාගෙන් ඉල්ලනවා කියලා. හිතුවක්කාරකමට තනියෙන් ඉල්ලනවා කියන නම් මිතවරුනි අපේ ගම්වල නම් ජීවන් පීකාරයෝ එතන නැහැයි කියන කාරණේ මම තමුන්නාසර කියන්න ඕනේ.
ඒ කතාවෙන් පස්සේ සජිත් ප්‍රේමදාස මහතා ඒ වේදිකාවේ සිටම තවත් ප්‍රකාශයක් කරා තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම ලැබුණු උපදෙස් සහ ඒ නීත්‍යානුකූල හිමිකමත් එක්ක තමයි තමන් මේවන තුරාවටම මේ වැඩකටයුතු කරගෙන එන්නේ කියලා මෙන්න මේ ආකාරයෙන්.
සංධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙනවා, අගමැති අපේක්ෂකත්වයක් ලබා දෙනවා, නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකමක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, සංධානයට මහලේකම්වරයෙකුත් පත් කිරීමේ බලය ලබා දෙනවා. මගේ දේශපාලන ජීවිතයේ එක දවසේ මේ තරම් බලයක් ලබා දුන්නු දවසක් නැහැ. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරලා මේ වගකීම් ටික පැවරුවන් පස්සේ වගකීම් මිශ්‍ර කරන UNP කාර්යයේ හැටියට මම වැඩේ කරා.
මනෝජ් තාමත් කඹයදිල් ඉවරයක් නැති හැඩක් තමයි වාර්තා වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහතා හදිස්සියම විදේශගත වුණා. ඉන් අනතුරුව ඔහු නැවතත් ලංකාවට පැමිණියා කියලා අපිට ආරංචි වුණා. අර්බුදය තවත් වෙන පැත්තකට යන ආකාරයක් තමයි මේ වන විට අපිට පෙනියන්නේ නේද?
ඔව් මතුර, දැන් අර්බුදය විසඳ ගන්න හංසයලකුණ ලබා දෙන්න නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟ වුණත් අපි දැක්කා රුවන් විජේවර්ධන හිටපු මන්ත්‍රීවරයා සනහන් කරලා තිබුණා මේ එකඟතාවයේ කොහොම වුණත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕන කියලා. ඒ කියන්නේ හංසයා ලකුණට නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමුණ එකඟ වුණත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය නිසා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය අවශ්‍යයි කියන දේ සනහන් කළා. දැන් අපි දැක්කනේ හංසයා ලකුණ ලබා දෙන්න නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැත්තෙන් යෝජනා කීපයක් ඇවිල්ලා තිබුණා කියලා වාර්තා වුණා. ඒ තමයි රවි කරුණානායක මැතිතුමාට මේ සඳහනේ නියෝජ්‍ය නායක තනතුර ලබා දෙන්න ඕන කියලා. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ ජාතික සමග බලවේගයට ලබා දෙනවා නම් එහි නියෝජ්‍ය නායකත්වය රවි කරුණානායක මැතිතුමාට අවශ්‍යයි. ඒත් එක්කම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මියට නියෝජ්‍ය ලේකම් දුරය අලුත් සඳහනේ අවශ්‍යයි කියලා සාකච්ඡා වෙලා තිබුණා. මණික් සමරවික්‍රම මැතිතුමාලා මැදිහත් වෙලා, මංගල සමරවික්‍රම මැතිතුමාලාත් මැදිහත් වෙලා වුන් කියලා තිබුණේ මේ අවස්ථාවේ තනතුරු පිළිබඳ අර්බුදයක් ඇති කරගන්නේ නැතුව ආණ්ඩුවක් පිටවන්න සියලු දෙනා එක්කාසු වේ යුතුයි කියන කාරණය. දැන් ඒ වගේ අවසානයකට මේ වන විට යම් මට්ටමකින් නැවිත් තිබෙනවා. ඊට කලින් උත්සාහයන් කිහිපයක් කරලා තිබුණා. අපි දැක්කා රයිල් වික්‍රමසිංහ මැතිතුමා, රාජිත් සේනාරත්න මැතිතුමාව තුන්වන පාර්ශ්ව කරුවකු විදිහට එම නැත්තම් මේ සමගි කිරීමේ ජන්තවරයෙකු හැටියට පත් කරලා තිබුණා. ඒ කාර්යභාරයක් දැම්ම ආකාරයකින් රාජිත් සේනාරත්න මැතිතුමා පටන් ගන්න තිබුණා. සජිත් පාර්ශ්වය හමු වුණා, තව තව කණ්ඩායම් හමු වුණා. ඒත් එක්කම ඔය අතරේ තව පිරිසක් හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ කටයුතු බහර අරගෙන එක්සත් ජාතික පක්ෂය අගමැති දුර අපේක්ෂකවරයා විදිහට ඉදිරිපත් වෙන්න කියලා මේ අවස්ථාවට අඛිල විරාජ් කාර්යවසම් රාජිත සේනාරත්න රවි කරුණානායක පාලිත රංග බණ්ඩාර සහ දයාගමගේ කියන හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණුත් එකතු වෙලා තිබුණා. ඉතින් මේ දෙපැත්තෙන් දෙගොල්ලෝ උත්සාහ කරේ අපිට දැනෙන විදිහට සමගි වෙලා කණ්ඩායමක් තනි කණ්ඩායමක් විදිහට මේ ගමන යන්න අවශ්‍යයි. වගේම ඔවුන් තමන්ගේ පක්ෂවල තමන්ගේ සන්ධානවල තිබෙන හැකියාවන් පෙන්වන්න තමන්ට පුළුවන් කියන දේ පෙන්වන්න පොඩි අභිමානයක් එක් කරා කියලා අපිට හිතෙනවා. කොහොමනත් අවසානයේ දෙගොල්ලොම තේරුම් ගන්න තිබෙන හැඩයි වෙන් වෙලා ගියෝතින් ප්‍රතිපලය ටිකක් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා කෙසේ හෝ එකතු වෙලා තරඟ කරනවා කියන අදහස.
ඔව්, ඊ හවස් වන විට ඉදිරි මහමැතිවරණයට හංසය ලකුණ යටතේ තරඟ කිරීම සඳහා රනිල් පාර්ශ්වයේ සහ සජිත් පාර්ශ්වයේ පොදු එකකතාවකට එළඹුණා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළා.
හංසය ලකුණ අපිට ලබා දෙන්නට කිසිම කොන්දේසියකින් තොරව කැමතියි කියන පොදු එකකතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එකකතාවය අපි අද දිනේ තුලදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට දැනුම් දීලා ඒ කණ්ඩායමටත් මේ පොදු ලකුණෙන් තරං කරන්නට ඒ අයට අවස්ථාව තියෙනවා. අපි දොර විවෘත කරලා තියෙනවා.
ඒ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා පවසා තිබුණා තමන්ටත් ඒ ආරාධනාව ලැබුණු බව. ඉතින් ඒ පිළිබඳව සලකා බලන බව.
කොන්දේසි විරහිතව හංසයා අපිට බෝධාරින සෞදානම් කියන ආරංචිය අපිටත් ලැබිලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒක සාර්ථක වෙයි කියලා. රණවි වික්‍රමසිංහ නායකතුමාටත් කියනවා මේ තීරණාත්මක අවස්ථාවට ඔබතුමාගේ දායකත්වය අපිට ලබා දෙන්න.
හොඳ, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයෙන් අනතුරුව අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ කටයුතු කොහොමද කියලා ඉදිරි මහමැතිවරණයේ උදෙසා. මේ වන විට ඔවුන්ගේ නාම යෝජනා සකස් කිරීම ආරම්භ කළ තියෙන ආකාරයක් තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ මේ වන විට. නමුත් ඔවුන්ගේත් අර්බුද නැතුවම නෙවෙයි නේද මනෝජ්?
ඔව්, දැන් ඔවුන්ට තිබෙන අර්බුදය, දැන් මූලිකම අර්බුදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා ලැයිස්ට් වලින් 30% ලබා දෙන්න පූර්ව එකඟතාවක් තිබුණා අපි දන්නවා. නමුත් දැන් මේ වන විට සඳහන ගත වෙලා ඉන්න දේශපාලන පක්ෂ වැඩි, එතකම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සහ කාර්යභාරයත් එක්ක උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා සංවාදයක් ඇති වෙලා තිබෙනවා. අපි අත්මග ඇතුළු සංවිධානවල අලුතින් ජිතේන්ට මනාප ලයිස් වල අවස්ථාව ලබා දෙන්න ඕන, පක්ෂවලට ඒ එකඟවුණු ප්‍රතිශත අනුව අපේක්ෂකත්ව ලබා දෙන්න ඕන, හිටපු කණ්ඩායම් වලට අපේක්ෂකත්වය ලැබිය යුතුයි. මෙහෙන් බැලුවට පස්සේ නාම යෝජනා සකස් කිරීමේ යම් අරමුදයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම නැත්නම් ආණ්ඩුවේ පාර්ශවය මූණ දීලා ඉන්නවා කියන එකයි නොරහසක්. කොහොමනත් මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් එක් එක් දිස්ත්‍රික්ක වලට තරඟ කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තු අවසාන වශයෙන් මේ අඟහරුවා දෙම නැත්නම් හෙට තියෙන මේ සන්ධානයේ පක්ෂනායක රැස්වීමට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නාම යෝජනා පිළිබඳ අවසන් තීරණයකට ඒ අනුව හෙට දින එළඹෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා ඉන්න අනෙක් දේශපාලන පක්ෂ වෙන වෙනම නාම යෝජනා සකස් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔවුන්ගේ නාම යෝජනා වෙනම සකස් කරන බව තමයි අපිට ආරංචි වුණේ. අනතුරුව නාම යෝජනා මණ්ඩලයේ රැස් වෙලා දෙපාර්ශ්වයේ නාම යෝජනා එක් කරලා අවසාන නාම යෝජනා ලැයිස්තු සකස් කරන්න නියමිත වෙලා තියෙනවා. කොමනත් මඩකලපුව, යාපනේ, වන්නි කියන දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අවධානය යොමු වෙලා තිබෙනවා වෙනත් දේශපාලන පක්ෂ සහ ලකුණු වලින් තරඟ කරන්න. ඒත් එක්කම මේ විශේෂයෙන්ම වන්නි දිස්ත්‍රික්කයට වාසුදේව නානායකතුමා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන්, ඒතිකම ප්‍රභාගණේශන් නායකත්වය දරන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔරලෝසුව ලකුණෙන් තරඟ කරන්න යෝජනා වෙලා තිබෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයට ඒ පක්ෂ දෙකම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන්, වාදරාජා පෙරුමාල් මේ කණ්ඩායම් පාර්ශ්ව කිහිපයක් එකතු වෙලා තරඟ කරන්න සූදානම් වෙලා තියෙනවා. කොමුණත් මේ සම්බන්ධයෙන් මේ වෙනකන් අවසාන තීරණයකට එකඟ වෙලා නැහැ. ඒත් එක්කම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය, නැත්නම් ලංකා කම්කරු කොංග්‍රසය පොහොට්ටුව ලකුණින් දිස්ත්‍රික්ක තුනකට තරඟ කරන්න දැනට තීරණය කරලා තියෙනවා. මේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ ආරුමුගම් තොණ්ඩමන් කොංග්‍රසයේ නායකතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයෙන් තරඟ කරනවා කියලා. හරියටම සඳහන් කරොත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය කියලා තරඟ කරන්නේ. ඒත් එක්කම කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් විදිහට මරද පාණ්ඩි රමේශ්වරන්, එස් රාජතුරේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රතිදාන සම්බන්ධයෙන් නූර් දිස්ත්‍රික්කයට තරග කරන්න නියමිතයි කියලා ඒ පක්ෂය වාර්තා කළා. ඉතින් කම්කර කොංග්‍රසයේ උපසභාපති සෙන්බිල් තොණ්ඩමන් බදුල්ල දිස්ත්‍රික්කයට, භාරත් අරුල් ස්වාමි මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් ප්‍රතිදාන සම්බන්ධයෙන් අර්ථය තරග කරන්න නියමිත වෙලා තිබෙනවා. දැන් ඔවුන්ට භූමියේ තිබෙන ඉඩ ප්‍රස්තාව අනුව, භූමියේ තිබෙන ජන කණ්ඩායම් වල කැමැත්ත අනුව ඔවුන් පොහොට්ටුවෙන් තරග කරනවාද නැද්ද, සහ සෙසු පක්ෂ තනිව තරග කරනවාද පොහොට්ටුවෙන් තරග කරනවාද කියන කාරණ මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින කාල සීමාවක්. මොකද 12 වෙනිදා නාම යෝජනා බාර දීම ආරම්භ වෙනවා. ඊට කලින් මේ සියලු කටයුතු අවසන් කරගත යුතු නිසා.
ඔව්, ඒ අතරතුරේදී විශේෂයෙන්ම පොළොන්නරුවේ සටන වඩා තීව්‍ර වෙලා පවතිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මේ උකුස්සෙකුගේ කතාවක් ඈඳාගෙන තවත් සැර කතාවක් කරපු නිසා මේ ගින්න නැවතත් ඇවිලෙන්නට පටන් ගත්තා. අපි මුලින්ම මේ සංවාදයට සවන් දීලෙමු.
දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. පරක්‍රම සමුද්‍රයේ දියකාව ඉන්නවනේ හරියට. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළුව අරගෙන ගලක් උඩට ගියා. ගලක් උඩට ගිහිල්ලා එයා කන්න පටන් ගත්තා විතරයි එක පාරටම දියකාව දන්නේ නැහැ. උකුස්සෙක් ආවා උඩ ඉඳලා උකුස්සෙක් ඇවිල්ලා දියකාවගේ කටේ හිටු මාළුව මෙහෙම කරනකොට අරගෙන යන්නේ. ඉතින් ඒ වගේ මේ අපි ගහන ගෑවිල්ල උකුස්සෝ ගහන වගේ තමයි ගහන්නේ.
චීන ජනාධිපතිතුමා මට දුන්න දෑග්ග වකුගඩු රෝහල් දැන් ඒකේ ආරක්ෂා ගැනත් ඇප්ලිකේෂන් පහුගිය කාලේ ගත්තයි කියලා මට ආරංචි. ඉතින් වකුගඩු රෝහල මම ගෙනාපු එක මම හදපු එක මට ලැබිච්ච දෑග්ග. ඒකේ කාටවත් විතර දාන්න මම දෙන්නේ නැහැ. අනු වෙන කුරුල්ල හදපු කූඩු වල වෙන අය විතර දාන්න හැරෙ මේ දාගන්න විතර දාගන්න බැරි අය.
එහෙනම් ඉතින් අර මම හදපු අදිමයගී මාර්ගයේ කෙකුට යන්න එපයි කියලා කියන්න ඕන මහින්ද මහත්. මන් දන්නේ නැහැ පොච්චර බොළඳයිද පටුයිද කියලා. හම්බන්තොට දැවැන්ත වරාය චීනයට අඩු මුදලකට විකුණලා ඒකට ලැබිච්ච දෙයක් විදියට තමයි ওই වකුගඩු රෝහල් ලැබුනේ. ඒක ලැබුණේ එක පුද්ගලයෙකුට නෙමෙයි සමස්ත මේ රටේ ජනතාව. ඒ නිසා මේකේ රැකියා දෙන එක තීන්දුව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ නායකත්වයේ අතේ දිස්ත්‍රික්කේ නායකයා විදියට ඒක තීන්දුව කළ යුත්තේ මමනේ. අනික අපි හදපු කූඩුවක් තිබ්බයිද 2015. ඒ කූඩුව එතුමා විසින් උදරගත්ත වෙලේ අපි අලුත් කූඩුවක් හැදුවා. ඒ අලුත් කූඩුවේ අද වැඩ ටික හොඳින් ක්‍රියාත්මක වෙලා යනවා. ඒක හින්දා මට කියන්න තියෙන්නේ අපි හදපු කූඩුවට රිංගන්නේ නැතුව එතුමලගේ කූඩුව රැකගෙන ගියා නම් හොඳයි.
මනෝජ් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අතර සෑහෙන සටනක් ඇවිලී තිබෙන ආකාරයක් තමයි පෙනියන්නේ. ඒ අතරතුරේදී විශේෂයෙන්ම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවා කියනවා විශේෂයෙන්ම තමන්ගේ රැස්වීමවලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඈඳිච්ච එක් පුද්ගලයෙකුට වක්කත් ඡන්දය ලබා දෙන්නට එපා කියලා. මේ යටින් තවත් ව්‍යාපාරයක් ගෙනියනවා කියන හැඩක් අපිට පෙනියනවා. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ වෙච්ච කිසිම මන්ත්‍රීවරයෙකුට නැවතත් ඡන්දය ලබා දෙන්නට එපා කියලා.
ඔව් මදුර, දැන් අපි දැක්කා 2015 මහමැතිවරණයේදීත් මේ තත්ත්වය නිර්මාණය වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටපු කණ්ඩායම ජයග්‍රහණය කරවන්නත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කණ්ඩායම පරාජයට පත් කරන්නත් ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවේ අවසාන මොහොතේ මාතෘකාවගෙන ආවා. දැන් මේ වෙලාවෙත් යම් අයුරකින් එවැනි තත්ත්වයක් තිබෙන බව පේන්න තිබෙනවා. නමුත් පක්ෂයේ ඉහළ නායකත්වය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවසන් තීරණවලට පැමිණේවි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ක්‍රියාකලාපයේ සහ ඔහු පසුගිය කාලයේ කටයුතු කරපු ආකාරය, විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත්වන්න හේතුව වුණේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහුගේ විරුද්ධවාදියා විදියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම. ඉතින් අවසානයේ එක්තරා කාලයක මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඒ ආණ්ඩුවේ අගමැති කරන්න තරම් තීරණයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අරන් ගන්නවා තමයි. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වන්න තීරණය කරනවා තමයි. මහමැතිවරණයේදී පොහොට්ටුවත් සමග එකතු වෙලා තරම් කරන්න තීරණය කරනවා තමයි. නමුත් මේ 2015-2019 කාල සීමාව ඇති වුණු අනවබෝධය තවමත් මේ කණ්ඩායම් වලට, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සරදම් කරන බවක් පේන්න තියෙනවා. රොෂාන් රණසිංහ මැතිතුමා දිගින් දිගටම මේ චෝදනා කර කර හිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන කාල සීමාව ඉඳලම රොෂාන් රණසිංහ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ කාර්යභාරය ප්‍රසිද්ධියේ විවේචනය කරන තැනකට පැමිණලා තිබුණා. දැන් මේවර ඡන්දෙත් ඇවිල්ලා ඉන්නවා, මනාප පොරයක් තිබෙනවා. විශේෂයෙන් සියලු අපේක්ෂකයන් කැමති තමන් තමන්ගේ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කොමුණක් පොදු විරෝධතාවක් රොෂාන් රණසිංහ මැතිතුමා පෙරින්දලම පෙන්නුම් කරලා තිබුණා හිටපු ජනාධිපතිවරයාට රෙහිව පොළොන්නරුවේදී. ඉතින් මේක තමයි ආයමත් මේ මතුවෙලා පොඩුදුවල ප්‍රසිද්ධියේ කතා කරන ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන්නේ. දැන් ආයෙමත් අපි දැක්ක යම් සංවාදයක් ඇති වෙලා තිබෙනවා. මෛත්‍රී බාල සිරිසේන මැතිතුමා ලැයිස්තුවෙන් තරග කරනවාද, එහෙම නැත්නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවාද කියන ප්‍රශ්නයක් මම හිතන්නේ මේ වෙලාවේ සාකච්ඡා වෙමින් තිබෙන මොහොතක්.
ැදි සිට SBS සිංහල අඩස්්‍රහණයේ සතිය ශ්‍ර ලංකයේ පුවත්තිමුස්මත් සමඟ ගෙවිගේ සතිය ශ්‍ර ලංකා දේශපාලනයේ සිද්ධ වෙච්චෝ වැදගත් සහ උණුසුම් තොරතුරු එකට සම්පිණ්ඩනය කරලා ඔබට ගෙන එන මිනිත්තු කිහිපය. අපිත් සමඟ සම්බන්ධ වෙලා සිටින්නේ ශ්‍ර ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ඔදටියාවල. මනෝජ්, ඔබ මේ අපේ වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තු මහමැතිවරණ එළඹීමත් සමගම නව පක්ෂ ගණනාවක් සහ විශේෂයෙන්ම අලුත් සන්ධාන කීපයක් බිහි වෙලා තිබෙන බව. ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා උතුරු පළාත් මහාමැති විග්නේශ්වරන් මහතාත් නව සන්ධානයකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්ින් සිටින බව. අපි ඒ පිළිබඳවත් විස්තර දැනගන්නට කැමතියි.
ඔව්, මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මාළුවා ලකුණින් Taman තරග කරන්න සූදානම් කියලා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යෙත් එක්කම දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සීවී විග්නේශ්වරන් මැතිතුමා ප්‍රකාශ කළා. දෙමළ ජනතා ජාතික සන්ධානයට එකතු වෙච්ච පක්ෂ කිහිපයක නායකයින් සිවිල් සංවිධානවල ඉල්ලීම මේ සියල්ල තීරණය කරලා තමයි මේ අලුත් සන්ධානය මේ පාර්ලිමේන්තු මැතිවරණයට මාළුවා ලකුණෙන් තරග කරන්න තීරණය කරලා තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධානයට එරෙහිව සීවී විග්නේශ්වරන් හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නායකත්වයෙන් මේ අලුත් ගොඩනැගුණු සන්ධානය පසුගිය 9 වෙනිදා කිවිසුමකට අත්සන් කරා. උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරන දෙමළ මහජන සභාව කියන සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන EPRLF පක්ෂය, ඒත් එක්කම උතුරු පළාත හිටපු අමාත්‍ය ආනන්ද ශශිධරන් නායකත්වය දරන ඊලාම් දෙමළ ස්වාධීන පක්ෂය, තෙලෝල් පක්ෂයෙන් ඉවත් වුණු තෙලෝ පක්ෂයේ හිටපු ලේකම් එස් ශ්‍රීකාන්ත නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය, මේ පක්ෂ සහ කණ්ඩායම් මේ කිවිසුමට අත්සන් කරලා තිබෙනවා. විග්නේශ්වරන් මහත්මයා මේ සන්ධානය අත්සන් කරයින් පස්සේ සඳහන් කළේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් ලැබෙන්නේ නැති නිසා අලුත් සන්ධානයේදී කරන්න කටයුතු කරා කියලා. ඒ අනුව මේ පැවැත්වෙන මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් වෙන්න තමන්ගේ අලුත් සන්ධානය සූදානම් කියලා ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව උතුරෙක් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව තවත් සන්ධානයක් ගොඩනැගී තිබෙන ආකාරය සහ ඔවුන් සක්‍රීයව ක්‍රියාකාරීව මහමැතිවරණයට ඉදිරිපත් වෙන ආකාරයක් තමයි මේ ප්‍රකාශ කරා අපිට දකින්න ලැබෙන්නේ.
ඔව් මනෝජ්, ඒ අතරතුරේදී අපිට තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාත් නව පක්ෂයක් පිහිටවලා මෙවර මහමැතිවරණයට තරඟවාදීනට සූදානම්ින් සිටින බව.
කුමාර වෙල්ගම මැතිතුමා අලුත් පක්ෂයකින් කටයුතු කරන්න සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ පක්ෂයේ නම හැටියට සමහන් කරලා තියෙන්නේ නව ලංකා නිදහස් පෙරමුණ. කොමුණක් මේ කණ්ඩායම මෙතන චන්ද්‍රකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය කුමාර් වෙල්ගම් මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ඉන්නවා කියලා අපි දන්නවා. මේ කණ්ඩායම් සමගි ජන බලවේගයක් එක්ක කටයුතු කරන්න සාකච්ඡා කීපයක් පැවැත්විලා තිබුණා. හිටපු අමාත්‍ය නිතියස් බාකිර් මැතිතුමාගේ කොළඹ නිවසේදී මේ සාකච්ඡා පවත්වලා තියෙනවා කියලා තමයි වාර්තා වුණේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුව බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න මේ කණ්ඩායම් මේ සාකච්ඡාවට එකතු වෙලා තිබෙනවා. එතකොට මේ සාකච්ඡාවේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයෙන් දරන සමගි ජන බලවේගයට කුමාර වෙල්ගම් මැතිතුමා එක්කාසු කර ගැනීම, ඉතින් ඒ වෙනුවෙනුත් සාකච්ඡා දියත් වෙනවා. අලුත් පක්ෂයක් විදිහටත් නාම යෝජනා බාර දෙන්න සූදානමක් තිබෙනවා. කුමාර වෙල්ගම් මැතිතුමා අපි දැක්ක අවස්ථා කිහිපයකදී කියලා තිබුණා ආණ්ඩුව පරාජයට පත් කරන්න තමන්ට හැකි උපරිම ශක්තිය යොදනවා කියලා. ඒ අනුව තමයි මේ අලුත් පක්ෂ පිහිටුවීම සහ ජාතික සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගම් මැතිතුමත් එක්ක සාකච්ඡා පවත්වන්න හේතු වෙලා තිබෙන්නේ.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වංචාවේ තොරතුරු සම්බන්ධයෙන්. මේ වන විට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙකු අතරංගොඩ ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ තිබෙනවා. නමුත් තවවන තුරාවටම රවි කරුණානායක මන්ත්‍රීවරයා සොයා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබිලා නැහැ කියලා තමයි ඊයේ රාත්‍රිය වන විටත් අපිට ප්‍රවෘත්ති වාර්තා වන්නේ. මනෝජ, අපි කැමති මේ පිළිබඳව නවතම විස්තර දැනගන්නට.
ඔව්, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්චුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ඒත් එක්කම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධි සරච්චන්ද්‍ර මේ වගේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු ගන්න කියලා නීතිපතිවරයා වැඩබල්ල පොලිස්පතිවරයාට නියෝග කරලා තිබුණා. දැන් ඒ අනුව ඔවුන් කියන්නේ බැඳුම් කර වෙන්දේසියේදී පොදු දේපලක් වුණු රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම් කර සාවද්‍ය විදිහට පරිහරණය කිරීමේ චෝදනාවට මේ සැකකරුවන්ට එරෙහිව වැඩිදුර විමර්ශන සිදු කරනවා කියලා තමයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීලා තිබුණේ. ඒත් එක්කම මේ බැඳුම් කර නිකුතෝ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, වංචා කිරීම, වෙළඳපළ හැසිරවීම කියන චෝදනා තමයි මේ අයට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කණ්ඩායමට එරෙහිව පොදු දේපළ පනත, දණ්ඩ නීති සංග්‍රහය මේ යටතේ වැරදි සිදු කරලා තියෙනවා කියලා ප්‍රමාණවත් කරුණු ලැබිලා තියෙනවා කියලා නීතිපතිවරයා අවධාරණය කරලා තියෙනවා. ඉතින් අපි දැක්කා රවි කරුණානායක හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් අවස්ථා දෙක තුනකින්ම ඔහුගේ බතර මුල් ලිපි හිටි පෞද්ගලික නිවසට ගිහිල්ලා තිබුණා. නමුත් රවි කරුණානායක මැතිතුමා හිඳලා නැහැ. ඒ නිසා අත්අඩංගුවට ගන්න බැරි වෙලා තිබෙනවා. කොමනත් මුතුරාජා සුරේන්ද්‍ර ඔපපිචෝල් ට්‍රෙෂරි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරේ ඔහුව ලබන 18 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තීරණය කරලා තියෙනවා. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. අරගෙන කොළඹ අතිරික මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළා. ඒ අනුව තමයි පොපිචෝල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරේ කුලීර කටයුතු කරපු මුතුරාජා සුරේන්ද්‍රව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න තීරණය කරලා තිබුණේ.
හොඳයි, අපි අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ පුවත්ති මුසුමෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ එළඹෙන ශ්‍රී ලංකා මහමැතිවරණයෙන් පසුව එළඹෙන සියලුම මැතිවරණ උදෙසා මේ ස්වාමින් වහන්සේලාට නාම යෝජනා බහර දීම ප්‍රතික්ෂේප කරන ලෙස කෙරෙන ඉල්ලීම සහ ඊට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් මේ විට මේ කතාබහත් දැඩි ලෙස ආන්දෝලනාත්මක කතාබහක් බවට සමාජයේ පත්වෙමින් පවතින ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. මනෝජ, අපි කැමති මේ පිළිබඳව වාර්තා වන අලුත්ම විස්තර දැනගන්නට.
මැතිවරණයේදී අර අපි කලින් කිව්වා වගේ උගතුන් බුද්ධිමතුන් වියතුන් පාර්ලිමේන්තුවට යවන්න ඕන. සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවක් හරියන්නේ නැහැ. ජනාධිපතිතුමාට වැඩ කරන්න ශක්තියක් සපයන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවට යවිය යුතුයි කියලා සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. ඒ අතරේ 225 එපා කියන සංවාදයකුත් ගොඩනැගිලා තියෙනවා. ඒ මත තමයි කලාකරුවන්, ජනප්‍රිය පුද්ගලයන් සහ ආගමික නායකයින්ට ජනාධිපතිවරණයේ නාම යෝජනා දෙන්න එපා කියලා කතිකාවක් ගොඩනැගුණේ. මේ පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලා මැදිහත් වෙලා තිබෙනවා. විවිධ කණ්ඩායම් ඊට මැදිහත් වෙලා තිබෙනවා. අපි දැක්කා ජාතික සමග බලවේගී මහලේකම් පණ්ඩිත මන්දුම් බණ්ඩාර මැතිතුමා ප්‍රසිද්ධීකව තමන්ගේ කණ්ඩායමෙන් ආගමික නායකයින්ට නාම යෝජනා ලබා දෙන්නේ නැහැ කියලා. මෙවැනි පසුබිමක් ඇතුලේ ගලවඩත්තේ ඥානසාර හිමියන් පහුගිය දිනක තමන්ගේ හඬ අවදි කරලා තිබුණා. උන්වහන්සේ කියලා තිබුණේ භික්ෂූන් වහන්සේට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා ඇතැම්මයිස් කරන ප්‍රකාශ බුදුබල සේනා සංවිධානය ප්‍රතික්ෂේප කරනවා කියලා. උන්වහන්සේගේ වචනයම කියනවා නම් මෙවැනි තීරණයකට එළඹෙනවා නම් ඒ වරද්දා ගැනීමක් හේතුව තමයි ඥානසාර ස්වාමින් වහන්සේ දැකලා තිබුණේ. ඉතින් උන්වහන්සේ කියන්නේ තමන් ශාසනයට එක්කාසුණු පමණින් තමන්ට තියෙන හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කාටවත් බැහැ, සහ වෙන වෙන න්‍යාය පත්‍ර ඇතුළේ ඉන්න අය තමයි මෙවැනි කාරණාවලට අතපොවන්නේ. නමුත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා විදියට තමන්ට පැවරලා තිබෙන වගකීමේ කොටසක් හැටියටයි ඒ උන්වහන්සේලා දකින්නේ කියලා සඳහන් කරලා තිබුණා. කොහොමනම් සමාජයේ ආගමික නායකින්ට නාම යෝජනා දෙන්න එපා කියන පොදු සටන් පාඨය තවම ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂත් ඊට යම් සුබවාදී ප්‍රතිචාරයක් දක්වලා තියෙනවත් අපි දකිනවා. එවැනි කාල සීමාවක් ඇතුළේ තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ මේ අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කළේ.
ඔව්, මනෝජ, පවසුපු ආකාරයටම පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව දක්වපු අදහස් වලට අපි මේ වෙලාවේ යොමු වෙන්නට කැමතියි.
මම දන්නේ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? හාමුදුරුවෝ කියන්නේ මිනිස් අයිතිවාසිකම් කොණ්ඩෙ කපනකොටම නැති කරගත්ත ජාතියක්ද? මේ අදහස් පළ කරන උදවියට කියන්න ඕන, අපි මහාන වෙනකොට අපේ කැපුවේ කොණ්ඩ විතරක් බව, හිසේ තියෙන කොණ්ඩ විතරයි කැපුවේ, අපේ මිනිස් අයිතිවාසිකම් කපලා දාලා නැහැ. ඒක නිසා කවුරු හරි කියනවා නම් භික්ෂුන් වහන්සේලා මේ දේශපාලන ධාරාවෙන් ඉවත් විය යුතුයි කියලා, ඒක විශාල වරද්දා ගැනීමක්. අපි දන්නවා තායිලන්තේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ සියලු දේශපාලන බලවේගවලට උවමනයි භික්ෂුන් වහන්සේලාගේ ඓතිහාසික භික්ෂු දේශපාලන භූමිකාව අතුගා දමන්න. මම දැක්ක සමහර අපේ නායක හාමුදුරුවරුත් අපි කනගාටු වෙනවා ඒ ගැන. මහානායක හාමුදුරුවෝ කියන්න ඕන නැහැ කාටවත් නීති පනවන්න කියලා භික්ෂුන් වහන්සේලා මැතිවරණ ඉදිරිපත් වීම ගැන. ඒක මහානායක හාමුදුරුවෝ අතර සම්මුතියකින් කරගන්න ඕන දෙයක්. අපි ඒක තීරණය කරන්න අපි ඡන්දර එනවද නැද්ද? එනවනම් මොන විදිහටද කරන්න ඕනේ? ඒක අපි භික්ෂුන් වහන්සේලා සතුද? අපි මොකටද ගිහිලව නීති හදවගන්නේ?
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු මහමැතිවරණය ළඟා වෙත්ම එන්න ශ්‍රී ලාංකේය දේශපාලන වේදිකාව උණුසුම් වන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. ඉතින් ඒ උණුසුමත් සමග අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ගෙවිගෙන යන සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු සමග SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමග අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් ජෝතිටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි
මදුර. සුබ දවසක්. SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.